ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 විසර්ජන පනත් කඳුම් පත 2026 දිවින වාර කිවීම 6 වෙනි වෙන්කල දිනය විවාදය ආරම්භ කිරීමට ආණ්ඩු පක්ෂයේ ඔන්ඩබල් චන්දිම හිට්ටිආරච්චි you have 10 minutes
ගරු කතානායකතුමනි I'm honored to deliver my speech while you are presiding sir ගරු කතානායකතුමනි මම කැමති මේ අයවැය විවාදයට ලක් කරන වෙලාවේ 2026 අයවැය සහ 2025 අයවැය සම්බන්ධයෙන් ලොකු සාකච්ඡාවක් මතුවලා තියෙන වෙලාවේ පළමු කොටම මේ ගරු සභාවේ අවධානය යොමු කරන්න පහුගිය ඉතිහාසයක් පුරා මේ රාජ්‍ය ඉදිරිපත් කරපු අයවැය ලේකන වල ආදායම් වියදම් සම්බන්ධයෙන් ගරු කතානායකතුමනි 2015 ඉඳන් ගත්තොත් හැමදාම තිබුණේ මේකේ ඍණ අගයන් ආදායම වියදම අතර පරතරය ඇස්තමේන්තු කරනවා හැබැයි ඒ ඇස්තමේන්තුව අසලටවත් එන්න පුළුවන් කමක් නැහැ. ගරු කතානායකතුමනි 2022 ඍණ 200ක් මිලියන ඊට පස්සේ 2023 24 ආදී ලෙස මේ සියල්ලම ඍණාගයන් 2015 ඉඳන්. ගරු කතානායකතුමනි මේ වර්ෂයේ තමයි අපි මේක ඇස්තමේන්තු අගයට ධනාගයක් දක්වා මේක අරන් එන්නේ. හැබැයි මේ අයවැය හැදුවේ සමහරුන්ට අනුව මොන්ටිසෝරි ළමයි. හැබැයි මීට කලින් තිබිච්ච අයවැය හැදුවේ ඔක්කොම බොහොම දැනුගත් උපාධිධාරී මහත්තුරු. කවුද? හරියට කපුටාස්කෝපුස් වගේ අය. ඊට පස්සේ මහබැංකු රොබර්ස් ඇන් ෆුට්නෝට් බ්‍රදර්ස් වගේ උගත් මහත්තුරු. ඉවෙනි අය හදපු අරින මොන්ටිසෝරි ළමයි හදපුවත් දන. ගරු කතානායකතුමනි මම ඊළඟට යොමු කරන්න කැමති මේ ගරු සභාවේ අවධානය මොකද්ද මේ ප්‍රාථමික අතිරික්තය ගැන කතා කරන්න. දැන් රජයේ ආදායම් හා ප්‍රධාන ණයපොලි නොවන වියදම් අඩු කරහම ප්‍රාථමික ශේෂයනවා. සරලව කිව්වොත් ආදායම් වලින් වියදම් ටික අඩු කරහම එන ශේෂය. මේක ධන තිබ්බොත් හොඳයි, මේක ඍණ තිබ්බොත් අවුල්. දැන් හරියටම ගත්තොත් එහෙම පහුගිය ඉතිහාසය, ඒ ඉතිහාසයේ 2019 අවුරුද්දේ මේක ඇස්තමේන්තු කරනවා ගරු කතානායකතුමනි බිලියන 228කට. හැබැයි මේක නවතින්නේ ඍණ 536. 2020දී ඍණ 400යි, 2021දී ඍණ 1010යි බිලියන, 2022දී ඍණ 954යි, 2023දී ඍණ 895යි, 2024දී ඔන්න යන්තම් ධන 650ක් ආවා, 2025දී ධන 1202ක්, බිලියන 1202ක්, කෝටි 120,000ක්. මේ අවුරුද්ද අපිට වාර්තා කරන්න පුළුවන් වෙලා තියෙනවා ධනාගයක්. අන්න එතකොට සමහරුන්ට ඇඬෙනවා, සමහරුන්ට අමාරුයි, සමහරු කතන්දර කියනවා, කයි කතන්දර කියනවා. දැන් මොනවද කියන්නේ එතකොට ගරු කතානායකතුමනි? මේක කෝටි 120,000ක් වුණාම වෙන්න කලින් මේ අයවැය ඉදිරිපත් කරන වෙලාවේ අපේ ගරු උගත් මිත්‍රයා හර්ෂ දිසිල්වා ගරු මන්ත්‍රීතුමන් කිව්වා මෙහෙම වාහන ගන්නේ කවුද, මේක එන්න මේක අත්පත් කරගන්න බැරි වෙන ඉලක්කයක් කියලා අපි හිතනවා කියලා. හැබැයි එතුමා වෘත්තියෙන් මේ විෂය ගැන දන්න කෙනෙක්. එතුමා පස්සේ අයවැය විවාදේ මේ පහුගිය 8 වෙනිදා එතුමා බොහොම විද්‍යාර්ථයක් විදියට කිව්වා, ඇත්ත අපිට වැරදුනා, මේ රටේ භාණ්ඩාගාරය පිරිලා ඉතිරිලා ගිහිල්ලා තියෙනවා කියලා. හොඳයි, අවංක හොඳයි සතුටුයි ඒක. හැබැයි ගරු කථානායකතුමනි, මේකේ එහෙම එතුමා කියන්න හේතුව මොකක්ද? මේක පිටිපස්සේ තියෙනවා කතාවක්. එතුමා මේ ආර්ථිකය පිළිබඳ දන්න කෙනා නිසා එතුමා ඕක කියන්නේ නිකන්. ඇත්තරම මේක ධනාගයක් වුණාම තියෙන වාසිය මොනවාද? ණය අඩු කරගන්න මේක ධනාගයක් තියෙන එක වටිනවා. ඊට පස්සේ ණය පොලිය ගෙවන්න පුළුවන්. ණය පොලිය ගෙවන්න පුළුවන්. අනාගත අයවැය ඇතුලේ පළදායි වියදම් කරන්න ආණ්ඩුවට මුදල් අමාත්‍යවරයාට තීන්දුව තීරණ ගන්න පුළුවන් වෙන විදිහේ ඉඩක් හැදෙනවා. අන්න ඒක විශේෂ වැදගත්කමක්. ඊළඟට විශේෂයෙන්ම මේ ක්‍රෙඩිට් වර්තිනස් එක. උදාහරණයක් ගත්තොත් දැන් රටේ මූල්‍ය විනයක් තියෙනවා කියන එක අපිට රට විතරක් නෙමෙයි ලෝකෙ එළියටත් පේන්න පටන් ගන්නවා. ගරු කථානායකතුමනි, මේ ෆිච් රේටිං එක වගේ ඒවා, ක්‍රෙඩිට් රේටින්ස්, එහෙමත් නැත්නම් ණයශ්‍රේණිගත කිරීම, කලින් තිබුණේ RD තත්ත්වේ, ඒ කියන්නේ restricted default කියන තැන ඉඳන් CCC+ කියන තැනට මේ හරහා එනවා. දැන් ඒක ලෝකෙට පේනකොට ඒක ලෝකෙ අවධානයට ගන්නවා, රට ඇතුළට ආයෝජන අරන් එනකොට. ඊළඟ කාරණේ තමයි ණය ගැන්වීමේ පිරිවැය. අපි ණය ගෙවා ගන්න බැරි අධි අවදානම් රටක් නම් අපේ ණය ලැබෙයිද නැද්ද කියලා ෂුවර් නැත්තම් ගරු කථානායකතුමනි, අපේ ණය ගැනීමේ පිරිවැය වැඩි වෙනවා අපිට. ඒ මූල්‍ය සහ ණය පැත්තෙන් මේකේ තියෙන වාසිය. මැක්‍රෝ ඉකොනොමික්ස් පැත්තෙන් ගත්තොත් ඒකෙත් ඉෆෙක්ට් එකක් තියෙනවා. මේ සාර්වාර්ථිකය ගැන කතා කරොත් දැන් උද්දමන පීඩනය අඩු වෙනවා. මහ බැංකුවෙන් හැම වෙලේම අපේ ණය අපේ වියදම් පියව ගන්න අපිට ණය අරන් දෙන්න කියලා ආණ්ඩුව කෙඳිරි ගන්න ඕනේ නැහැ. අපිට අතිරික්තයක් තියෙනවා නම් ඒ නිසා උද්දමනය කරේ ඇති කරන පීඩනය අඩු කරනවා ඒක. ඊට පස්සේ ගරු කථානායකතුමනි, ණය ගන්න අඩු වෙනනම් ස්ථාවර සහ අඩු ණය පොලි පවත්වාගෙන යන්න පුළුවන් ව්‍යාපාරවලට සහ රටේ පුද්ගලික ජනයා වෙනුවෙන්. ඊට පස්සේ විනිමය අනුපාත සම්බන්ධයෙන් ගත්තොත්, එක්ස්ටර්නල් සෙක්ටර් එක ගත්තොත් විනිමය අනුපාත ස්ථාවර කරලා තියාගන්න පුළුවන් මෙහෙම වුණාම. ඊට පස්සේ එළියෙන් එන ඉන්වෙස්ටර්ස්ලාට, ආයෝජකයන්ට විශ්වාසයක් හදනවා රට ඇතුලේ මූල්‍ය ප්‍රතිපත්තියක් තියෙනවා, හොඳයි මේක වැඩ කරනවා, ඒක ස්ථාවරයි කියලා. ඒ වගේම තමයි දේශපාලනයේ ඇතුලේ ආණ්ඩුවට පුළුවන්කම තිබෙනවා ෆ්ලෙක්සිබිලිටි එකක් තියාගන්න තමන්ගේ පොලිසි ඩිසිෂන්ස් වල ප්‍රතිපත්තිමය නම්‍යතාවක් සුරකින්න, ඒක පුළුවන්කම තිබෙනවා. දැන් අපේ ගරු හර්ෂ, ඩොක්ටර් හර්ෂ, he knows very well all these things. ඒ නිසා තමයි එතුමා මේක කියන්නේ.
Remember, you have another 2 minutes.
එතුමා ඒක කියන්නේ ඒ නිසා. එතකොට හදිසි අපේ විපක්ෂ නායකතුමා කලබල වෙලා එතුමා කියනවා, අර මීට කලින්ක මහත්තයෙක් කියලා තිබුණා ඕන ගොනෙට්ට යුද්ධ කරන්න පුළුවන් කියලා. ඒ වගේම එතුමා කියනවා ඊට පස්සේ මොන්ටිසෝරි ළමයින්ටත් පුළුවන් භාණ්ඩාගාරේ පුරවන්න කියලා. සමහර විට භාණ්ඩාගාරේ එතුමා හිතුවක් දන්නේ නැහැ. අර වැල්ලේ සකල බුජං කොට කලිසමක් ඇඳගෙන පොඩි කොළු පැටියෙක් ලස්සනට වැලි මාලිගාවක් හදලා ඒ වැලි මාලිගාවට පොල් කට්ටෙන් වැලි පුරවනවා වගේ කියලා හිතුවක් දන්නේ නැහැ භාණ්ඩාගාරේ පුරවන එක. එහෙමනම් ඒක හරියට. හැබැයි ගරු කථානායකතුමනි, එතුමා මේක කිව්වේ අපේ ගරු ජනාධිපතිතුමාට නෙමෙයි. එතුමා මේක කිව්වේ කාටද දන්නවද? එතුමා කිව්වේ මේ මොන්ටිසෝරි කතාව කිව්වේ කාටද? එතුමා කිව්වේ මෙහෙමනේ, පිරිලා ඉතිරිලා ගියා කියලා මේ භාණ්ඩාගාරය ගැන කියවපු කතා අපි පිළිගන්නවයි කියලා කිව්ව මොන්ටිසෝරි කතාව පිළිගන්න එපා කියලා තමයි කිව්වේ. ඒ මොන්ටිසෝරි කතාව කියපු එකට තමයි මොන්ටිසෝරි කතාව කිව්වේ. අපේ ජනාධිපතිතුමාට නෙමෙයි. ඒකනේ ඉන්දියාව යනකොට කියලා ගියේ නැත්තේ. ඒකනේ ලං ඉන්දියාවට ගිහිල්ලා ඇවිල්ලා ආපහු කිව්වෙත් නැත්තේ. නේද? ඒ නිසා මොන්ටිසෝරි කතාව කිව්වේ වෙන කාටවත් නෙමෙයි ගරු කථානායකතුමනි, ඒගොල්ලන්ගේ අභ්‍යන්තර ප්‍රශ්නේ. ඊළඟ ගරු කථානායකතුමනි, මේකේ වැදගත්ම කොටසක් තිබෙනවා අවසාන වශයෙන්. ඒ තමයි මේ පරිපූර්ණ ඇස්තමේන්තු දාපු නැති අවුරුද්දක්. ඒ නිසා ලෝකෙට රට ඇතුළට විශ්වාසය හදලා තිනවා හරි පිළිවෙලට. සැරින් සැරේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ. වෙනස් කරන්න ඕමනාවක් නැහැ. ඒ නිසා බය නැතුව මෙරට ආයෝජනය කරන්න එන්න පුළුවන් කියන අදහස හදලා තිනවා. ඒ විතරක් නෙමෙයි මේක විශ්වාසනීය ආණ්ඩුවක් කියන කාරණේ ඒකෙන් එළියට තහවුරු කරලා තිනවා. ගරු කතානායකතුමනි, මම කැමති ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු අයවැය ලේඛනයේ අවසාන 6 වෙනි පිටුවේ තියෙන එක කොටසකට අවධානය යොමු කරන්න. ගරු කතානායකතුමා, මම පුඩි කාලයක් ඉල්ලා සිටිනවා.
Honorable member, yes, you have to wrap up.
Okay. ගරු කතානායකතුමනි, ඒකේ කියනවා එක තැනක, එතුමා මේ අපි රජයේ ආදායම 15.3 තියාගන්න ඕනකම තියෙන්නේ ඩොලර් මිලියන 7.9 ණය සේවා කරන වාසියක් ගන්න පුළුවන් අපි ඒකේ තියාගත්තොත් කියලා. මේ අවුරුද්දේම 15%ට අපි ඇවිල්ලා තියෙන්නේ ගරු කතානායකතුමනි. එහෙම වුණොත් ඩොලර් මිලියන 63ක විශාල ණය වාසියක් අපිට අත්පත් කරගන්න පුළුවන් කියලා. හැබැයි විපක්ෂ නායකතුමා කියනවා හැම වෙලේම මේකේ ආදායම් බදු ගහලා බාණ්ඩාගාරේ පුරවලා මොනා කරන්නද කියලා. ඒගොල්ලෝ මේ රට ණය කරලා හිඟන්නු කරා. අන්න ඒ ණය ගෙවන්න තමයි ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව මහන්සි වෙන්නේ. ඒ විතරක් නෙමෙයි ගරු කතානායකතුමනි, අපි අහන්න ඕනේ මේකේ මන්ත්‍රීවරයෝ ඉන්නවා වතු කරේ දෙමළ ජනතාවගේ ඡන්දෙන් ඇවිල්ලා පත් වෙලා. හැබැයි රුපියල් 200 ගෙව්වම රෝහිණි කවිරත්න මන්ත්‍රීතුමියගෙන් අහන්න ඕනේ, ඔබතුමියගේ ස්ථාවරයේ විතරක්ද මේක? සමගි ජන බලවේගයේ ස්ථාවරයේද මේක? ලැජ්ජ නැද්ද? මේ රටේ අහිංසක වතුකම් කරු ජනතාවට රුපියල් 200ක් දෙනකොට ලැජ්ජ නැද්ද ගිහිල්ලා අල්ලස් දූෂණ කොමිසමේ නඩු දාන්න? ලැජ්ජ නැද්ද? ඔය ලැජ්ජාවක් තියෙනවා නම් කොහොමද ගමට යන්නේ? තමන්ගේ මැයි දිනේ තිබ්බේ ගිහිල්ලා වතුකම් කරු එක. එහෙම තියලා දැන් මොන ලැජ්ජාවක් නැතුවද ගිහිල්ලා රුපියල් 200 දෙනකොට දීමනාවක් විදියට, පැමිණීමේ දීමනාවක් විදියට දෙනකොට ලැජ්ජ නැතුව ගිහිල්ලා කොහොමද ඕගොල්ලන්ගේ පක්ෂ ස්ථාවරයද මේක කියලා කියන්න? ලැජ්ජ නැතුව ගිහිල්ලා ජනතාවට එරෙහිව නැවත පැමිණිලි කරන්නේ. ඒ නිසා ගරු කතානායකතුමනි, මම අවසන් කරනවා. මේ ආණ්ඩුව යන්නේ නිශ්චිත ගමනක්, ජනතාවාදී ගමනක්. ඒ ජනතාවාදී ගමන ජයග්‍රහණයෙන් තොරව නතර කරන්නේ නැහැ කියන කාරණේ අපි තහවුරු කළා. ජයග්‍රහණය අරන් දීලා තමයි ජනතාවට මේක නතර කරන්නේ.